ආයුබෝවන් දුවේ පුතේ, ඔන්න අදත් ගුරුගෙදර ගුවන් විදුලි අධ්‍යාපනික වැඩසටහන තුලින් 11 ශ්‍රේණියේ දුවදරුවන්ට විද්‍යාව පාඩම ගෙන එන මම ගාල්ල කලාප විද්‍යාශේෂ්ත්‍ර අධ්‍යන මධ්‍යස්ථානයේ කළමනාකරු නීල් අශෝක. ඉතින් ඔන්න අද මම ඇවිල්ලා ඉන්නවා ඔබ සමග ආහාර ජීර්ණ පද්ධතියේ ඉතුරු පාඩම් කොටස සාකච්ඡා කරන්න. අපි පසුගිය වැඩසටහනේදී කතා කළේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳ දලාදහසකුත්, එහි කොටස් අනුපිළිවෙලින් නම් කර ඉගෙන ගැනීමත්. ඒ වගේම අපි භෞතික හා රසායනික ජීර්ණය පිළිබඳවත් කතා කළා. අද අපි ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් සවිස්තරාත්මකව හදාරමු. මුලින්ම අපි ඉගෙන ගත්තා මුඛයේදී සිදුවන ආහාර ජීර්ණය පිළිබඳ. එහිදී ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රේට්, පිෂ්ඨය මත කීට ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත්කරන බවත් අපි ඉගෙන ගත්තනේ. හොඳයි දුවේ පුතේ, දැන් බලමු ආමාශයට ගමන් කළ ආහාරයේ ඇති ප්‍රෝටීනවලට මොකද වෙන්නේ කියලා. අපි පසුගිය වැඩසටහනේදී ඉගෙන ගත්තනේ ප්‍රෝටීන ජීර්ණය වෙන්නේ ආමාශයේදී කියලා. ඉතින් දැන් අපි අද බලන්නේ ආමාශය තුලදී මේ ප්‍රෝටීනවලට අත්වන ඉරණම මොකක්ද කියලා. ඉස්සෙල්ලාම ආහාරය ආමාශයට ඇතුළු වූ විගසම හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය ඒ මතට ශ්‍රාවය වෙලා ජීර්ණ මාධ්‍යය ආම්ලික කරනවා. ඊට පස්සේ තමයි පෙප්සීන් කියන එන්සයිමය ශ්‍රාවය වෙන්නේ. ඔන්න ඔය පෙප්සීන් ආහාරයේ ඇති ප්‍රෝටීන මත ක්‍රියාත්මක වෙලා පොලිපෙප්ටයිඩ නම් තවත් සරල ප්‍රෝටීන අවස්ථාවකට පත්වෙනවා. මොනවද ඒ ප්‍රෝටීන අවස්ථාව? පොලිපෙප්ටයිඩ. ඉතින් දුවේ පුතේ, ප්‍රෝටීන හැර වෙනත් ආහාර සංඝටක ආමාශය තුල ජීර්ණය වෙන්නේ නැහැ. හැබැයි ග්ලූකෝස්, විටමින්, ඛනිජ ලවණ වගේ සරල සංඝටක නම් ආමාශයේදී අවශෝෂණය කරගන්න පුළුවන්. ඔන්න ඔය විදියට අර්ධ ලෙස ජීර්ණය වූ ආහාර ඊළඟට යනවා කිව්වනේ කුඩාන්ත්‍රයේ පළමු කොටස වන ග්‍රහණියට. එහිදී බොහෝ ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ග්‍රහණිය කියන කොටසට එනවා පිත්තාශයෙන් පිත්‍යුෂත්, අග්න්‍යාශයෙන් අග්න්‍යාශික යුෂත්. මේවා පිත්‍යුෂ පිත්තාශයෙන් ශ්‍රාවය වෙනවා කොහාටද? ග්‍රහණියට. ඒ වගේම අග්න්‍යාශයෙන් අග්න්‍යාශික යුෂත් ශ්‍රාවය වෙනවා ඒ ග්‍රහණියටම. පිත්‍යුෂ මගින් ආහාරයේති මේදය කුඩාම කුඩා තෙල් ගෝලිකා බවට පත් කරනවා. ඒකට කියන්නේ මේද තෛලෝදකරණය කියලා. මොකක්ද මේද තෛලෝදකරණය? පිත් ලවණවල පැහැය කහපාටට හුරු කොළපාටක් ගන්නවා. ඒ නිසා තමයි මලපහවලට ඔය කහ පැහැයක් ලබා දෙන්නේ. දැන් අපි බලමු අග්න්‍යාශයෙන් මොකක්ද වෙන්නේ කියලා. අග්න්‍යාශයේ මගින් එන්සයිම ත්‍රිත්වයක්ම ශ්‍රාවය වෙනවා. ඒ කියන්නේ එන්සයිම තුනක්. මොනවද ඒ එන්සයිම? ඒ තමයි ඇමයිලේස්, ලයිපේස්, ට්‍රිප්සීන්. ඒ එන්සයිම ත්‍රිත්වය තමයි ඇමයිලේස්, ලයිපේස් සහ ට්‍රිප්සීන්. හොඳයි දුවේ පුතේ, දැන් අපි බලමු මේ එන්සයිම වලින් ඉටුවන කාර්යයන් වෙන වෙනම. මුලින්ම ඇමයිලේස් මගින් මොනවද කෙරෙන්නේ කියලා බලමු. මේ වෙනකොට ජීර්ණය නො වූ පිෂ්ඨය ග්‍රහණිය තුල තිබෙනවා. අන්න ඒවායේ ජීර්ණය ඇමයිලේස් මගින් සිදු කරනවා. ඇමයිලේස්ට පුළුවන් මේ පිෂ්ඨය නැවතත් මෝල්ටෝස් බවට පත් කරන්න. ඒ වගේම ලයිපේස් මගින් ආහාරයේ ති ලිපිඩ සංයෝග ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත් කරනවා. ට්‍රිප්සීන් මගින් ආහාරයේ තවමත් ජීර්ණ නොවූ ප්‍රෝටීන කොටස් ජීර්ණය කරනවා. ඒ කියන්නේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ බවට පත් කරනවා. එතකොට ඔන්න ට්‍රිප්සීන් වලින් මොනවද පුතේ කරන්නේ? ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ කියන සරල අවස්ථාවකට පත් කරනවා. දැන් බලමු ග්‍රහණියේ කෙළවරදී. ග්‍රහණිය අග කෙළවරදී ඇති වෙලා තියෙන ආහාර සංඝටක මොනවද කියලා. අපි දන්නවා දැනටමත් මෝල්ටෝස් තියෙනවා. ඒ වගේම පොලිපෙප්ටයිඩ තියෙනවා. මේද ජීර්ණය වෙලා හැදුන ග්ලිසරෝල් සහ මේද අම්ලත් තියෙනවා. දැන් දුවේ පුතේ, මෙන්න මේ මෝල්ටෝස්, පොලිපෙප්ටයිඩ, සුක්‍රෝස්, ලැක්ටෝස් සහ ගැලැක්ටෝස් යන සංඝටක ජීර්ණය වෙන්නේ කුඩා අන්ත්‍රවලදී. දැන් ඔබට හිතෙනවා ඇති, කොහෙන්ද මේ තවත් ග්ලූකෝස්, ප්‍රක්ටෝස්, ලැක්ටෝස් කියන සංඝටක ලැබුණේ කියලා. ඒවා ඉතින් අපි ගන්න ආහාරවල අඩංගු සරල ආහාර කොටස්. ඒවා කුඩාන්ත්‍රය දක්වාම පැමිණෙනවා. මේ ආහාර සංඝටක ටික ජීර්ණය කරන්න ක්ෂුද්‍රාන්ත බිත්තියේ තියෙන විශාල ප්‍රමාණයක් ග්‍රන්ථි මගින් ජීර්ණ එන්සයිම ස්රාවය කරනවා. මෝල්ටෝස් ජීර්ණය කරන්න මෝල්ටේස් කියන එන්සයිමය භාවිතා වෙනවා. අවසානයේ එය ග්ලූකෝස් බවට පත් වෙනවා. එහෙනම් මෝල්ටෝස් ජීර්ණය වෙලා මෝල්ටේස් වලින් හැදෙන්නේ ග්ලූකෝස්. සුක්‍රෝස් ජීර්ණය වෙන්නේ සුක්‍රේස් එන්සයිමය මගින්. ඒකෙදී ග්ලූකෝස් සහ ප්‍රක්ටෝස් කියන තවත් මොනොසැකරයිඩ දෙකක් බවට පත්වෙනවා. ඊළඟට ලැක්ටෝස්, ලැක්ටෝස් ලැක්ටේස් මගින් ජීර්ණය වෙලා ග්ලූකෝස් සහ ගැලක්ටෝස් කියන සංයෝග දෙක හැදෙනවා. මෙන්න මේ වන විට සරල සීනි හෙවත් අපි කියන මොනොසැකරයිඩ විශාල ප්‍රමාණයක් හැදිලායි තියෙන්නේ. මෙන්න මෙතෙන්දී පොලිපෙප්ටයිඩ් එන්සයිමය පෙප්ටිඩේස් මගින් ඇමයිනෝ අම්ල බවට පත්වෙනවා. පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් එන්සයිමය මගින් ඇමයිනෝ අම්ල කියන ප්‍රෝටීනවලේ මූලික තැනුම් ඒකක බවට පත්වෙනවා. හොඳයි, ඔන්න ඔය විදියට දුවේ පුතේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අවසන් වෙනවා. අපි දැන් බලමු අපි ගන්න ප්‍රධාන ආහාර සංඝටක තුනේ අන්තඵලයන් මොනවද කියලා. පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්, එහි අන්තඵලය ග්ලූකෝස්. ප්‍රෝටීනවල අන්තඵලය තමයි ඇමයිනෝ අම්ල. එතකොට ලිපිඩවල අන්තඵලය, ඒක තමයි ග්ලිසරෝල් සහ මේද අම්ල. මේ අණු ඉතාම සරලයි. ඒ නිසා ආන්ත්‍ර තුලට මේවා පහසුවෙන් අවශෝෂණය කර ගන්නවා. මේ අන්තඵල රුධිරයට උරා ගන්න කුඩා ආන්ත්‍ර ඉතා හොඳින් අනුවර්තනය වෙලයි තියෙන්නේ. අපි දැන් බලමු ඒ අනුවර්තන මොනවද කියලා. මෙම අනුවර්තන පිළිබඳ අධ්‍යයනය කිරීමට ඔබට පුළුවන් ඔබගේ පෙළ පොතේ 6 පාඩමට අදාළව 145 පිටුවෙහි ක්ෂුදාන්ත්‍රයෙහි අංගුලිකාවක ව්‍යුහය නම් රූප සටහන් අධ්‍යයනය කරන්න. ක්ෂුදාන්තය ඉතා දිගු ව්‍යුහයක්. ඒ නිසා පෝෂණ කොටස් වැඩි වෙලාවක් රඳා ගනිමින් ආහාර අවශෝෂණය සම්පූර්ණ කරනවා. ඊළඟ කාරණය, ක්ෂුදාන්තය අභ්‍යන්තර බිත්තිය මත වෘතාකාර නෙරීම් ගොඩාක් තියෙනවා. මේ මගින් අන්තර බිත්තිවල අභ්‍යන්තර වර්ගඵලය වැඩි වෙනවා. ඒ වගේම අභ්‍යන්තර බිත්තිවල රැලි මත අංගුලිකා නම් ඇඟිලි වැනි නෙරීම් රාශියක් පිහිටා තිබෙනවා. එමගින් සිදුවන්නේ අන්ත්‍රබිත්තියෙහි පෘෂ්ඨ වර්ගඵලය හෙවත් අවශෝෂණ පෘෂ්ඨය වැඩි කිරීම. දැන් ඔබ රූප සටහනේ හොඳින් බලන්න අඟුලිකානම් ව්‍යුහ මත තවත් ඉතා කුඩා නිරීම් රාශියක් පිහිටා තිබෙනවා. එමගින් සිදු කරන්නේත් අවශෝෂණ පෘෂ්ඨය වැඩි කිරීමමයි. ඒ වගේම අඟුලිකා බිත්ති ඉතා තුනී වීමත් මනාරුධිර සැපයුමක් තිබීමත් නිසා අවශෝෂණ ක්‍රියාවලිය තවත් කාර්යක්ෂම වෙනවා. දැන් ඉතින් තියෙන්නේ මෙන්න මේ ජීර්ණ අන්තඵල අන්ත්‍ර බිත්ති හරහා කොතනට ඇතුල් වෙනවද කියලා සොයා බලන්න. ඉතින් දුවේ පුතේ, ජීර්ණ අන්තඵල වන ග්ලූකෝස්, ඇමයිනෝ ආම්ල අවශෝෂණය කරගන්නේ ඒ අඟුලිකාවල තියෙන රුධිර වාහිනී තුලට. ග්ලූකෝස් සහ ඇමයිනෝ ආම්ල අවශෝෂණය කරගන්නේ අඟුලිකාව තුල තියෙන රුධිර වාහිනී තුලට. ඒත් මේදයෙහි ජීර්ණාන්ත ඵලය වෙන ග්ලිසරෝල් සහ මේදාම්ල අවශෝෂණය වෙන්නේ ඒ තුල ඇති පයෝලස නාලිකාව තුලට. හොඳයි දුවේ පුතේ, දැන් ඔන්න ජීර්ණ ක්‍රියාවලිය සිදු වෙලා අවසන්. ඒ වගේම අවශෝෂණ ක්‍රියාවලියත් සිදු වෙලා අවසන්. මම ඊට කලිනුත් සඳහන් කළා මහාන්ත්‍රය තුල සිදුවන ක්‍රියාවලිය පිළිබඳව. අපි ඒක ගැන නැවත කෙටියෙන් සිහිපත් කරමු. දැන් මහාන්ත්‍රය තුලට ඇතුළුවන්නේ ජීර්ණය නොවූ සෙලියුලෝස් වැනි තන්තුමය කොටසුයි ජලයයි විතරයිනේ. මෙහි පෝෂණ සංගටක එච්චර අඩංගු වෙන්නේ නැහනේ. මහාන්ත්‍රය තුලදී ජලය අවශෝෂණය වන බව අප මීට කලිනුත් ඉගෙන ගත්තා. එවිට එහි ඇති ජලය අවශෝෂණය කර ගැනීම මහාන්ත්‍රයේ ප්‍රධානම කාර්යයක්. මෙලෙස ජලය අවශෝෂණය කරගත් ඉතිරි වූ කොටස් ගුදමාර්ගයේහි එක් රැස් වෙනවා. මොළය මගින් එවන ලද පණිවිඩය මත එම මල අපද්‍රව්‍ය ගුදය හරහා දේහයෙන් බැහැරට යනවා. හොඳයි දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරමු මෙම ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ රෝගාබාධ. ඔබගේ විෂය නිර්දේශයට අදාළව පෙළපොතෙහි සඳහන් වෙනවා ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත රෝගාබාධ හතරක් පිළිබඳ. පළවෙනි එක තමයි ගැස්ට්‍රයිටිස්. දෙවෙනි එක මලබද්ධය. ඒ වගේම අනිත් රෝගය තමයි උණසන්නිපාතය. එහෙම නැත්නම් අපි හඳුන්වනවා ටයිෆොයිඩ් උණ කියලා. ඒ වගේම පාචනය කියන රෝගයත් මේ ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිතව ඇති වෙනවා. ගැස්ට්‍රයිටිස් කියන්නේ ආමාශයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල ස්තරය ප්‍රදාහයට පත්වීම. මෙහි රෝග ලක්ෂණ තමයි ඇඹුල් රස උගුරට එම, ආමාශයේ දැවිල්ල, වේදනාව, රෝගයේ උත්සන්නවොත් ආමාශයේ ග්‍රහණීය බිත්ති තුවාල ඇතිවෙනවා. මේ රෝගය ඇතිවෙන හේතුත් බලමු අපි. නියමිත වේලාවට ආහාර නොගැනීම, අම්ල මිරිස් තෙල් අධික ආහාර ගැනීම, අධික ලෙස මද්‍යසාර සහ දුම්වැටි භාවිතය, මානසික ආතතිය හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ ඉහත හේතු මගහරව ගත්තොත් නම් අපිට පුළුවන් මේ තත්වයෙන් මිදෙන්න. දැන් අපි මලබද්ධය පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරමු නේද? මලබද්ධය කියන්නේ මල ද්‍රව්‍ය ඉතා ඝන තත්වයට පත්වීම නිසා එය දේහයෙන් බැහැර කිරීමට අපහසු වීමයි. අපි බලමු මලබද්ධය ඇති වෙන්න හේතු මොනවද කියලා. පරිභෝජනය කරන ආහාරයේ තන්තු අඩු වීම, අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම, මල පහ කිරීමේ අවශ්‍යතාවය කල් දැමීම, මෙන්න මේවා හඳුන ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔන්න ඔය ඉහත සඳහන් කරුණු මගහරවගෙන තොත් අපිට මලබද්ධයත් නැති කර ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු උණසන්නිපාතය කියන්නේ මොකක්ද කියලා. මේ රෝගයට හේතුව තමයි බැක්ටීරියාවක්. දූෂිත ජලය, දූෂිත ආහාර මගින් මේක බෝ වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ විදියට අතපය වේදනාව, හිස රදය වැඩිවන උණ සහ ක්‍රමයෙන් උදරයේ වේදනාව සහ පාචන තත්ත්වය ඇතිවීමත් දිවේ කාරම් බැඳීමක් වගේ දෙයක් ඇති වෙන්නත් පුළුවන්. මේ රෝගය නිශ්චිතව හඳුනගන්න නම් දුවේ පුතේ මේ මල පහ පරීක්ෂා කිරීමකට ලක් කරන්නට සිදු වෙනවා. ඒ වගේම උනසන්නිපාත ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙනුත් මේ රෝගයෙන් වැළකී සිටින්නට අපිට හැකි වෙනවා. ඊළඟට අපි බලමු පාචනය කියන රෝගී තත්ත්වයේ පිළිබඳව. මේකට හේතු වෙන්නේ නම් එක රෝගකාරකයක් නෙමෙයි. වෛරස්, බැක්ටීරියා හෝ පරපෝෂිත හෝ අන්ත්‍ර ආසාදනය වගේ හේතු කීපයක්ම තියෙන්න පුළුවන්. රෝගය ජලය මගින් හා ආහාර මගින් තමයි බෝ වෙන්නේ. ඒ කියන්නේ දූෂිත ජලය හා දූෂිත ආහාර මගින් තමයි බෝ වෙන්නේ. අපි දැන් බලමු මේකේ රෝග ලක්ෂණ. දියර තත්වෙන් මල පහ වීම මෙහි ප්‍රධානම රෝග ලක්ෂණයයි. දියර තත්වෙන් මල පහ සිදුවීම නිසා හැබැයි දේහයෙන් ජලය ඉවත් වෙලා අපිව විජලනය වෙනවා. සමහර විට සිහිසුන් නැති වෙලා ජීවිතේ පවා අහිමි වෙන්නත් පුළුවන්. ඉතින් දුවේ පුතේ, ඔන්න අපි අද දවසේදී ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ රෝග කීපයකුත් සාකච්ඡා කළා. එහෙමනම් මේ රෝග සියල්ල මගහරවා ගැනීමට හොඳ සෞඛ්‍ය පුරුදු අවශ්‍ය වෙනවා. ඔබ පානය කරන ජලය නටවල නිවා ගැනීම, මැස්සන් බොවන ස්ථාන ඉවත් කිරීම, ඔවුන් ආහාර මත වැසීම වැළැක්වීම, මේවා අපි දන්න දේවල්නේ. මාර්ගසල විවෘත අලවිසැල් වලින් ආහාර පාන මිලදී නොගැනීම, ජලමුද්‍රිත වැසිකිලි භාවිතය, වැසිකිලි භාවිතයෙන් පසු තවත් තමන්ගේ දෙයත් සබන් යොදලා පිරිසිදු කර ගැනීම, මේවා අපි අපේ දෛනික ක්‍රියාවලියට එකතු වෙන්න ඕන අපේ හොඳ පුරුදු, හොඳ සෞඛ්‍ය පුරුදු. හොඳයි දුවේ පුතේ, ඉතින් අදත් ඔබ සමග රැඳී සිටිමින් ආහාර ජීර්ණ පද්ධතියේ සම්පූර්ණ විස්තරයක් මම ඔබට අරගෙන ආවා. අපි දැන් ඒ උගද්දේ ඇසුරින් කෙටි ප්‍රශ්නාවලියකට යොමු වෙමු. ඔන්න අද දවසේ පළවෙනි ප්‍රශ්නය. පිත්‍යුෂ නිෂ්පාදනය වන්නේ කුමන ඉන්ද්‍රියක් තුලද? පිත්‍යුෂ නිෂ්පාදනය වන්නේ කුමන ඉන්ද්‍රියක් තුලද කියලයි මම අහන්නේ. එහෙනම් ඒකට උත්තරේ මෙතනදිම මම කියන්නම්. දැන් ඔබ හිතාගන්න මොකද්ද උත්තරේ කියලා. පිත්‍යුෂ නිෂ්පාදනය වන්නේ අක්මාවේදී බව අපි දැනගෙන්නට ඉන්නට ඕන. මම මීට කලින් ඒ පාඩ වැඩසටහනේදී ඒක සඳහන් කරා. හැබැයි පිත ගබඩා වෙන්නේ නම් පිත්තාශයේ. එතකොට අක්මාවේදී නිෂ්පාදනය වෙච්ච පිත ගබඩා වෙනවා පිත්තාශයේ. අපේ ප්‍රශ්නෙට උත්තරය වෙන්න ඕන අක්මාව. හොඳයි, අද දවසේ දෙවනි ප්‍රශ්නය. අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන එන්සයිම ත්‍රිත්වය නම් කරන්න. ඔව්, දැන් ඔබට මෙය හොඳට පුරුදු වචන කාණ්ඩයක්. ඇමයිලේස්, ලයිපේස්, ට්‍රිප්සීන්. ඔබගේ කටට හොඳට හුරුපුරුදු කරගන්න ඕන මේ අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන එන්සයිම ත්‍රිත්වය පිළිබඳව. මොනවද ඒ? ඇමයිලේස්, ලයිපේස්, ට්‍රිප්සීන්. මේක තරමක් වේගෙන් කියාගෙන ගියොතින් ඔබට මේක විනාඩි කීපයක් ඇතුළතදී පුරුදු පුහුණු වෙන්න පුළුවන්. ඇමයිලේස්, ලයිපේස්, ට්‍රිප්සීන් අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන එන්සයිම ත්‍රිත්වය. දැන් අපි බලමු තුන්වන ප්‍රශ්නය අද දවසේ. පහත සඳහන් ආහාර සංඝටක ජීර්ණයට වැදගත් වන එන්සයිම නම් කරන්න. පහත සඳහන් ආහාර සංඝටකය ජීර්ණයට වැදගත් වන එන්සයිම නම් කරන්න. පළවෙනි එක පොලිපෙප්ටයිඩ්. පොලිපෙප්ටයිඩ්. දෙවෙනි එක සුක්‍රෝස්. දෙවෙනි එක සුක්‍රෝස්. තුන්වෙනි එක ලිපිඩ්. එහෙනම් අපි බලමු පොලිපෙප්ටයිඩ් ජීර්ණය වෙන්න වැදගත් වෙන එන්සයිමය. පොලිපෙප්ටයිඩ් ජීර්ණය වෙන්නේ පෙප්ටිඩේස් කියන එන්සයිමෙන්. ඊළඟට මම කිව්වේ සුක්‍රෝස් ජීර්ණය වෙන්න වැදගත් වෙන එන්සයිමය මොකද්ද කියලානේ. එහෙනම් සුක්‍රෝස්, සුක්‍රේස් කියන එන්සයිමෙන් ජීර්ණයට ලක් වෙනවා. ඊළඟට මම ඔබට ලබා දුන්නා ආහාර කාණ්ඩය ලිපිඩ්. ලිපිඩ් ජීර්ණයට වැදගත් වෙනවා මොකක්ද ලයිපේස් කියන එන්සයිමය. ලයිපේස් කියන එන්සයිමය. අපගේ හතරවෙනි ප්‍රශ්නයට අපි යොමු වෙමු. අවශෝෂණ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අංගුලිකා මත පිහිටා ඇති කුඩා නෙරීම් හැඳින්වෙන්නේ කොහොමද? අංගුලිකා මත පිහිටා ඇති කුඩා නෙරීම් හැඳින්වෙන්නේ කොහොමද? ඔව්, ඔබට එහි පිළිතුර එක්වරම සිහියට නැගේවි. අපි ඒක හඳුන්වනවා ක්ෂුද්‍ර අංගුලිකා කියලා. ඔය අංගුලිකාවලත් අංගුලිකා බිත්තියෙහි තවත් නෙරීම් රැසක් පිහිටනවා. අන්න ඒව තමයි අපි ක්ෂුද්‍ර අංගුලිකා කියලා කියන්නේ. අද දවසේ පස්වෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නය. ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල සහ ග්ලිසරෝල් හා මේදාම්ල රුධිරයට අවශෝෂණය වන්නේ කුමන කොටස් වලටද? කුමන කොටස තුලටද? ග්ලූකෝස්, ඇමයිනෝ අම්ල සහ ග්ලිසරෝල් හා මේදාම්ල රුධිරයට අවශෝෂණය වන්නේ අංගුලිකාවේ කුමන කොටස තුලටද? අංගුලිකාවේ කුමන කොටස තුලටද? අවුද වේ පුතේ, ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල අපි දන්නවා රුධිර වාහිනී තුලට තමයි අවශෝෂණය වෙන්නේ. ග්ලිසරෝල් හා මේද අම්ල උරාගන්නේ පයෝලස නාලිකා තුලට. පයෝලස නාලිකා තුලට. ඒක සම්බන්ධ වෙන්නේ වසා පද්ධතිය කියන දේහයේ තියෙන තවත් පද්ධතියකට. හොඳයි දුවේ පුතේ, මං අද දවසේ සමස්ත පාඩමේම පුංචි සාරාංශයක් ගන්නම්. අපි මුඛයෙන් ආහාර අරගෙන එය ජීර්ණ ක්‍රියාවලියකට ලක් කරලා, ඒ වගේම ඊට පස්සේ අවශෝෂණ ක්‍රියාවලියකටත් ලක් වෙනවා. ඉතින් ඔබගෙන් කවුරු හරි ඇහුවොතින් ආහාර ජීර්ණ පද්ධතියෙන් ඉටු වෙන කාර්යයන් මොනවද කියලා කොහොමද උත්තර දෙන්නේ? ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කාර්යයන් දෙකයි. ඒ ආහාර ජීර්ණය සහ අවශෝෂණය. හොඳයි. දැන් ජීර්ණය ගැන කතා කරනකොට අපිට මේ අපි ගන්න ප්‍රධාන ආහාර සංඝටක තුන තියෙනවනේ. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේදය. අන ඒවායේ අන්තඵල වෙන්වෙන්ව දැන ගැනීම වැදගත්. දැන් මේ වෙනකොට ඔබ හොඳින් දන්නවා කාබෝහයිඩ්‍රේට වල අන්තඵලය වෙන්නේ ග්ලූකෝස් බව, ප්‍රෝටීන වල අන්තඵලය වෙන්නේ ඇමයිනෝ අම්ල බව, ලිපිඩ වල අන්තඵලය වෙන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ල බව. ඉතින් තවත් බොහෝ දෑ ආහාරවල තියෙනවා. ඒ ඛනිජ ලවණ, විටමින් වර්ග, ඖෂධ, මේ සියල්ලම කුඩාන්ත්‍රවලදී ක්ෂුද්‍රාංගුලිකා හා අංගුලිකා මගින් රුධිරයටත්, වසා පද්ධතියෙන් එන ඔය පයෝලස නාලිකාව තුළටත් අවශෝෂණය කර ගන්නවා. හොඳයි දුවේ පුතේ. ඉතින් මම හිතනවා අද මේ ගුරු ගෙදර ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් එක් රැස් කර ගන්නට ඇති.